ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම් පත දෙවෙනි වර කියවීම ඉදිරිපත් කිරීම ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂය අංක 1 කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව සංශෝධන නැමැති පනත් කෙටුම් පත දෙවෙනි වර කියවීම සඳහා මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි.
Honorable Nishantha Jayavira, you have 12 minutes.
ගරු කථානායකතුමනි, අද දින විවාදයට ඉදිරිපත් කරන ලබන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳව අපි සාකච්ඡාවට වඳු කිරීමේදී මේ සංශෝධන පනත් කෙටුම් පත විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න හේතුව තමයි එතෙක් පැවති පනත 2021 අංක 11 දරන පනත පිළිබඳව අධ්‍යයනය කරලා විධිමත් අධ්‍යයනයක් කරලා විශේෂ කමිටුවක් විසින් නිර්දේශයන් ඉදිරිපත් කරනවා. අන්න ඒ නිර්දේශයන් ද සැලකිල්ලට අරගෙන 2025 නොවැම්බර් 24 වෙනි දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනවා මෙන්න මේ පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ ආයෝජන කැන්දන්න තියෙන බාධාවල් ඒකට සහ මේක මේ ලෝකයේ තියෙන නවීන නීති රීති එක්ක අනුගත වෙන්න තියෙන බාධාවල් ඉවත් කරලා මෙන්න මේ සංශෝධන ටික ඉදිරිපත් කරලා නව ඒතෙක් පැවති පනත සංශෝධනය කරන්න. අපි මුලින්ම බැලුවොත් මේ පනත යටතේ ඉදිරිපත් වෙන කරුණු මොනවද කියලා බැලුවොත් ප්‍රථමයෙන්ම ටැක්ස් ඉන්සෙන්ටිව් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා බදු සංශෝධන වගේක්. ඒව මොනවද කියලා අපි බැලුවොත් මේකෙදි ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාර වර්ග කොටස් දෙකකට අඳුන ගන්නවා. පළවෙනි එක තමයි ප්‍රයිමරි බිස්නස් ඔෆ් ස්ට්‍රැටජික් ඉම්පෝර්ටන්ස් PBSI කියන එක. දෙවෙනි වර්ගය තමයි secondary business of strategic importance SBSI. එතකොට මෙන්න මේ ප්‍රධාන වර්ග දෙක යටතේදී බදු සහන දෙන්න තීරණය කරනවා නිර්ණායක කීපයක් යටතේදී. එතකොට PBSI යටතේදී අඳුන ගන්න ආයෝජකයින් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. ඒක තමයි ඇමරිකන් ඩොලර් බිලියන 100ක ආයෝජනයක් ගේන ආයෝජකයෙකුට වසර 10ක සමාගම් ආදායම් බදු නිදහසක් ලබා දෙනවා. ඒත් එක්කම ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමෙන්ටේෂන් පීරියඩ් එක අවුරුදු 5ක් දක්වා දික් කරලා ලබා දෙනවා. ඊට අමතරව බිලියන 500ක ආයෝජනයක් ගේන ආයෝජකෙකුට බිලියන 500ක් සහ ඊට අමතරව තියෙනවා සේවකයන් 300ක්. ඒ කියන්නේ රැකියා අවස්ථා 300ක් උත්පාදනය කරලා දෙන්න ඕනේ සහ එන්න ඒ විදිහේ එන ආයෝජකෙකුට වසර 12ක සමාගම් ආදායම් බදු නිදහසකුත් වසර 6ක ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමෙන්ටේෂන් පීරියඩ් එකකුත් ලබා දෙනවා. ඊට අමතරව ඩොලර් බිලියන 1000ක් එහෙම නැත්නම් ඩොලර් මිලියන 1000ක් එහෙම නැත්නම් බිලියන 1ක ආයෝජනයක් සහ රැකියා අවස්ථා 300ක් ඇතුළු වෙන ආයෝජකෙකුට අවුරුදු 15ක සමාගම් ආදායම් බදු නිදහසක් සහ වසර 8ක ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමෙන්ටේෂන් පීරියඩ් එකක් ලබා දෙනවා. ඊටත් අමතරව ඩොලර් 25ක ආයෝජනයක් රැකියා අවස්ථා 100ක් සමග ගේන ආයෝජකයෙකුට වසර 8ක සමාගම් ආදායම් මතු සහන කාලයකුත් වසර 4ක ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමෙන්ටේෂන් පීරියඩ් එකකුත් ලබා දෙනවා. මේක විශේෂම කාරණය තමයි මෙන්න මේ ආකාරයෙන් එන ආයෝජකයෙකුට මෙන්න මේකට අමතරව ඒ ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමෙන්ටේෂන් පීරියඩ් එක ඇතුලේ සිදු කරනු ලබන සියලුම ආනයන වෙනුවෙන් ගෙවන්න වෙන කස්ටම් ඉම්පෝර්ට් ඩියුටිය පැල් එක සහ සෙස් එක කියන බදු වලින් නිදහස් කරනවා. හැබැයි මේ මෙන්න මේ ආයෝජකයෝ වැට් එකට ලයිබල් වෙනවා. හැබැයි වැට් එකට ලයිබල් වුණාට ඒගොල්ලන්ට වැට් මුදලක් ගෙවන්න වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ අවුට්පුට් ටැක්ස් එක 0 හින්දා ඒ ඉම්පෝර්ට් ඒ ආනයනයට අදාළව ගෙවන වැට් එක ඒගොල්ලන්ට ආපසු ගෙවීමක් විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව දෙවැනි කාණ්ඩය තමයි secondary business of strategic importance කියන යටතේදී එන ආයෝජකයෙකුට වසර 4ක කාල සීමාවක් දක්වා 7.5% අනුපාතයට බදු සහනයක් ලබා දෙනවා. අන්න ඒ යටතේ එන ආයෝජකයෙකුටත් custom import duty පැල් එක සහ සෙස් එක නිදහසක් ලැබෙනවා. ඔන්න මෙන්න මේ බදු සම්බන්ධයෙන් ටැක්ස් ඉන්සෙන්ටිව් ටික තමයි මේ සංශෝධන පනත් කෙටුම් පත යටතේදී යෝජනා වෙන්නේ. එතකොට විශේෂයෙන්ම කියන්න තියෙන දේ තමයි මෙන්න මේ සාමාන්‍යයෙන් ආයෝජකයෙක් අපේ රටට එනකොට මේ වදු සහන විතරක් නෙමෙයි මේ තීරණාත්මක නිර්ණායකය වෙන්නේ. ඊට අමතරව තවත් ඉතාමත් තීරණාත්මක වෙන කරුණු ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. පළවෙනි කරුණ තමයි රටක පවතින ආර්ථිකයේ ස්ථාවරත්වය, ආර්ථිකයේ සහ දේශපාලන ස්ථාවරත්වය. මොකද දැන් අපේ නව ජාතික ජන බලවේග රජයේ බලයට පත්වීමත් එක්ක ඉතාමත් හොඳ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරලා තියෙනවා. ඒත් එක්කම දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරලා තියෙනවා. අන්න ඒ යටතේදී විශේෂයෙන්ම මේ රජය විසින් පවත්වාගෙන යන මුල්‍ය විනය, ඒක ජාත්‍යන්තර ප්‍රජාව විසින් විශේෂයෙන් පිළි අරන් තියෙනවා. ඒ මුල්‍ය විනය සහ අල්ලස දූෂණය අවම කිරීම සහ ඒකත් එක්කම ණය ශ්‍රේණිගත කිරීම යම් මට්ටමකට ඉහළ මට්ටමකට ගන්න හැකි වෙලා තියෙනවා. අන්න ඒවා සහ ආයෝජන, ඒ කියන්නේ ආයෝජකයන්ට තියෙන ප්‍රධාන බාධාවත් තමයි මේ ආයෝජනයක් ඇවිල්ලා මෙතෙන්ට ලියාපදිංචි වෙන්න විශාල කාල සීමාවක් ගත වෙනවා. අන්න ඒ කාල සීමාවන් අවම කරන්න අවශ්‍ය තනි කවුලුවක් ඇති කරන්න අවශ්‍ය ක්‍රියා මාර්ග අරන් තියෙනවා, සිංගල් වින්ඩෝ එකක්. අන්න ඒවා තමයි තීරණාත්මක සාධක වෙන්නේ. එතෙන්ට පළවෙනි තීරණාත්මක සාධකය තමයි ඒ කියන්නේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම. ඊට පස්සේ දෙවෙනි තීරණාත්මක සාධකය තමයි යටිතල පහසුකම් රටක, ඒ කියන්නේ යටිතල පහසුකම් වැඩි කරගන්න එක. ඒ යටිතල පහසුකම් වැඩි කරගන්න අවශ්‍ය ඔබ දැක්කනම් මේ 26 අයවැය දැක්කනම් ඒ 26 අයවැය කියවද්දී රජය විසින් පැහැදිලිවම අපේ යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඊළඟ තුන්වෙනි එක තමයි පුහුණු ශ්‍රමිකයන් සහ හොඳ ශ්‍රම බලකායක් ඉන්න එක. ඉතින් අපේ රටේ තියෙන මානව සම්පත සහ හොඳ මානව සම්පතක් ඉන්නවා. එතකොට මේ මානව සම්පත සහ පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය ප්‍රමාණයන් වැඩි කරන්න අවශ්‍ය කටයුතු මේ රජය විසින් පවත්වාගෙන යනවා. එතකොට අර මම කියපු මෙන්න මේ නිර්ණායක තුනත් අර බදු සහන වලට අමතරව, මොකද බදු සහන ගැන කතා කරද්දී අපි දැනටමත් රටවල් 46ක් එක ශ්‍රී ලංකාව දිත්ව බදුකරණයේ වැළැක්වීමේ ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. එතකොට ඒ දිත්ව බදුකරණයේ ගිවිසුමට, ඒ කියන්නේ ඩබල් ටැක්ස්ේෂන් ඇග්‍රිමන්ට් එකක් එක්ක එළඹිච්ච රටකෙන් ආයෝජකෙක් මේ රටට එනකොට ඒ ආයෝජකයා මේ රටේදී යම් බදු මුදලක් ගෙව්වත් ඒ බදු මුදල තමන්ගේ ඒ ලාභය තමන්ගේ රටට රෙමිට් කරන වෙලාවේදී, ප්‍රේෂණය කරන වෙලාවේදී මෙහෙන් ගෙවන බදු මුදල බදු බැරක් විදිහට යාට අඩු කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒකින්ද මේ බදු සහන ඉතාම තීරණාත්මක වෙන්නේ යම් යම් ප්‍රමාණයක සහනයක් මේ ආයෝජන කැන්දන්නේ යම් ප්‍රමාණයක සහයෝගයක් ලැබෙනවා. නමුත් අර ඩබල් ටැක්ස්ේෂන් ඇග්‍රිමන්ට් එකක් තියෙන රටක ආයෝජකෙක් මෙහෙට ආවට මෙහෙන් බදු අය කළත් ඒ අය කරන බදු ප්‍රමාණය ඒ තමන්ගේ ලාභය ඒ රටට ප්‍රේෂණය කරද්දී ඒ ආයෝජකයාට ඒක බදු බැරක් විදිහට අඩු කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි බදු සහන විදිහට ලබා දෙන්නේ මේ අපේ නව සංශෝධන පනත් කෙටුම්පතේ. ඊටත් අමතරව තීරණය කළා තියෙනවා මේක යටදී තවත් එකක් එනවා, ඇපිට් ටැක්ස් එක. ඒ කියන්නේ ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් කියන එක දැනට ලියාපදිංචි වෙලා ඉන්න ආයෝජකයෙක් ඉන්නවා නම් ඒ ආයෝජකයාට වසර 3ක කාල මේ පනත සම්මත වෙලා මාසයක සිට කාලයක පටන් අරගෙන වසර 3ක කාලයක් යනකම් ඒ ඇපිට් ටැක්ස් එක ගෙවීම නිදහස් වෙනවා. නමුත් අලුතෙන් ආයෝජකයෙක් වෙනවා නම් ඒ ආයෝජකයේ යටතේ සේවය කරන සේවකයින්ට ඇපිට් ටැක්ස් එකට යටත් වෙනවා. ඊට අමතරව තමයි මේකෙන් තවත් විශේෂයෙන්ම අඳුරගෙන තියෙනවා අනුකූලතාවය හා අධීක්ෂණය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඒ යටතේදී මේ යටතේදී එන ආයෝජකයෙක් ඒ ව්‍යාපාරික කටයුතු ආයෝජනයේ පටන් ගත්ත අවස්ථාවේ ඉඳන්ම තමන්ගේ ආදායම් වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත දෙන එක අනිවාර්ය කරලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ අනුකූලතාවයේ වර්ධනය කරන්න අවශ්‍ය නීතිමය සංශෝධන මේ පනත් කෙටුම්පතේ ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව තවත් තියෙන විශේෂ දෙයක් තමයි, ඒ කියන්නේ බදු සහන වලට දෙන අනුකූලතාවය පරීක්ෂාවට ලක් කරන්න අවශ්‍ය විධිවිධාන මේකට ඇතුළත් කරලා තියෙනවා. අනුකූලතාවයේ විනිවිදභාවය තහවුරු කරන්න, එතකොට මුදල් අමාත්‍යාංශය විසින් කාත්තුමය පදනමින් නැගීමක් සිදු කළ යුතු බවට අවශ්‍ය නීතිමය සංශෝධන මේක ඉදිරිපත් වෙනවා. ඊටත් අමතරව නියාමන පියවර විදිහට අරන් තියෙනවා. දැන් මෙතෙක් පැවති පනත තිබුණා, කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේකට ලියාපදිංචි වුණොත් ඒ ලියාපදිංචි වෙන කෙනා ලියාපදිංචි, ඒ කියන්නේ අයදුම් පත ඉදිරිපත් කරන අවස්ථාවේදීම ඉඩම් පරිහරණ ගාස්තු සහ ඒහා සම්බන්ධ වෙනත් අය කිරීම මේක ගෙවන්න ඕනේ මූලික වශයෙන්. නමුත් මේ පනතෙන් ඒක සංශෝධනයට ලක් වෙනවා. අයදුම් පත ඉදිරිපත් කරන ආයෝජකයා ඒ අයදුම් පතට අදාළ මුදල ඒ කියන්නේ අයදුම් කිරීමේ ගාස්තුව පමණයි මුල් අවස්ථාවේදී ගෙවන්න වෙන්නේ. අනිත් ගාස්තු ගෙවන්න වෙන්නේ ඒ ඒ අයදුම්පත් සලකා බැලීමට ලක් කරලා ඒක ඔහු ලියාපදිංචියට ලක් කළොත් විතරයි. අන්න ඒ සංශෝධනයත් මේකේ ඇතුළත් වෙනවා. ඊට අමතරව වාර්ෂික බදු ආදායම් අහිමිවීම ප්‍රකාශයට පත් කිරීම සහ ඇස්තමේන්තු ගත කිරීමේ නීතිමය විධිවිධාන මේකේ තියෙනවා. ඊටත් සහ ජාත්‍යන්තර ඵලදායි අනුකූලතාවය නංවන්න අවශ්‍ය කටයුතු මේකට ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මේ සියලු කටයුතු සැලකිල්ලට ලක් කිරීමේදී ආයෝජන වඩාත් හොඳින් ආකර්ෂණය කරගන්න අවශ්‍ය විධිවිධාන මෙතනට ඇතුළත් කරලා තියෙනවා. ඊටත් අමතරව අපේ දැන් මේ රජය විසින් පහුගිය වසරේදී පවත්වාගෙන ගිය ආර්ථික ජයග්‍රහණ මොනවද කියලා අපි බැලුවොත් අපි අපනයන ආදායම අපේ ඩොලර් බිලියන 17.2කට ප්‍රමාණයකට 2025 අවුරුද්දේදී ළඟා කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අපනයන සංවර්ධනයේ මණ්ඩලය විසින් ගෙන ගිය 122කට වැඩි ක්‍රියාකාරකම් සිදු කරලා තියෙනවා. ඊටත් අමතරව Export Development Council of Ministers මගින් ගත්ත ප්‍රතිපත්තිමය තීරණ අනුව TVRS Tourist Battery Pump System එකක් කටුනායක ගුවන්තොටුපළේ ඇති කළා. ඊට අමතරව මැණික් කර්මාන්තය සම්බන්ධව යම් තීන්දු තීරණ අරන් තියෙනවා. ඊටත් අමතරව වසර 5කට අපනයන විවිධාංගීකරණ මාර්ගෝපදේශයක් ඒ කියන්නේ සෑස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ කරුණු මගින් අපනයන ආදායම වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. ඊටත් අමතරව මෙන්න මේ සැලැස්ම ඇතුළේදී වසර 5ක් ගත වෙනකොට අපේ අපනයන ආදායම බිලියන 36කට ගෙනියන්නේ කොහොමද කියලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගණන් තියෙනවා. ඒතර අපේ අපනයන ආදායම ඒ ආකාරයෙන් වැඩි කරගන්නකොට විදේශ ශ්‍රමික ප්‍රමාණය ඩොලර් බිලියන 7.8ක් දක්වා ඉතිහාසයේ වඩාත් වැඩිම ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. සංචාරක ආදායම ඩොලර් බිලියන 3ක්. ඊටත් අමතරව සෘජු විදේශ ආයෝජන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ඩොලර් බිලියන 1කට වැඩි ප්‍රමාණයකට ළඟා කරගන්න හැකි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ සියලු කරුණු ඇතුළේදී අපේ ජංගම ගිණුමේ ශේෂය ඩොලර් බිලියන 1.7ක ධනාගයකට පත් කරගන්න රජය සමත් වෙලා තියෙනවා. ඊටත් අමතරව අපි ඉතිහාසයේ පළවෙනි වතාවට රජයක් විසින් අයවැයකින් ඉදිරිපත් කරපු අස්තමේන්තුව ඉක්මවා ගිය ආදායමක් උපය ගන්න අපි රජය සමත් වෙනවා. මේකට ප්‍රධාන වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදුර දෙපාර්තමේන්තුව දායක වෙනවා. ඒ දෙපාර්තමේන්තුවට ලබා දීලා තිබිච්ච වාර්ෂික ආදායම් ඉලක්කයන්ට එහාට සංශෝධිත ආදායම් ඉලක්කයන්ටත් එහාට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත්තොත් බිලියන 49ක ආදායමක්, රේගු දෙපාර්තමේන්තුව ගත්තොත් බිලියන 288ක ආදායමක්, ඒ කියන්නේ ලබා දීපු සංශෝධිත ඉලක්කයටත් එහාට ගිය බිලියන 288ක ඉලක්කයක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව ගත්තත් ඒ ලබා දීපු ඉලක්කයට එහාට බිලියන 5ක ඉලක්කයක් ළඟා කරගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ දෙපාර්තමේන්තුව බදු පරිපාලන ශක්තිමත් කිරීම, ජනතා විශ්වාසය තහවුරු වීම සහ ඒ නිලධාරීන්ගේ කැපවීම අගය කරනවා. අගය කරමින් අපි මේ අවශ්‍ය නීතිමය සංශෝධන වරින් වර ඉදිරිපත් කරලා ඒ බදු ක්‍රමය සරල කරලා බදු ආදායම් වැඩි කරගන්න අවශ්‍ය පියවර ගන්න කටයුතු කරන බව සඳහන් කරමින් මම නැතර වෙනවා.